ඉතින් අපි අද දවසේ කතා කරන්නේ භූගෝල විද්‍යාව විෂයට අදාළව සිතියම් කොටස කියන එක ඔබ දන්නවා. දැන් අපි එක දිගට දින කීපයක්ම සිතියම් පිළිබඳව කතා කරමු. ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියම භූගෝල විද්‍යාව හදාරන දරුවන්ට ඉතාම වැදගත් වන මාතෘකාවක්නේ. ඒ නිසා තමයි අපි තීරණය කරේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියම පිළිබඳව ඔබත් එක්ක ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්න. ඉතින් අද දවස කියන්නේ අපි මෙට්‍රික් සිතියම් පිළිබඳව කතා කරන තුන්වෙනි දවස. අපි මුල්ම දවසේ සිතියම් ඉතිහාසය පිළිබඳව, සිතියමක් කියන්නේ මොකක්ද, සිතියමක පිහිටීම, අක්ෂාංශගත පිහිටීම, දේශාංශගත පිහිටීම, ඒ වගේම සිතියම් වර්ග, ප්‍රධාන සිතියම් වර්ග දෙකක් කතා කරා අපි නේද? තේමා සිතියම් සහ බුලක්ෂණ සිතියම් කියලා. ඒ වගේම තේමා සිතියම් වල ප්‍රයෝජන මොනවද, බුලක්ෂණ සිතියම් වල ප්‍රයෝජන මොනවද ආදී වශයෙන් සිතියම් විද්‍යාවත් එක්ක බද්ධ වුණු ඉතාම වටින කරුණු රැසක් අපි පළවෙනි දේශනාව තුළ සාකච්ඡා කරා. ඉතින් ඒ තුලින් ඔබ තමන්ගේ විෂය කරුණු වල ගැටලු निराකරණය කරගෙන තව තවත් විෂයට සමීප වෙන්න ඇති. එහෙම නැත්නම් විෂයේ තියෙන වැදගත්කම් මේ මතකයේ රඳවා ගන්න ඇති. ඉතින් අපි දෙවනි දවසේ කතා කරේ ඔබත් එක්ක පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක් නිර්මාණය කරද්දී අපිට ඉතාම වැදගත් වෙන දෙයක් තමයි ජාතික මෙට්‍රික් කණ්ඩාංක. අපි දෙවනි පාඩම් මාලාව තුළින් ඔබත් එක්ක කතා කරේ ජාතික මෙට්‍රික් කණ්ඩාංක නිර්මාණය කරන විදිහ. ඉතින් පුතාලට සිතියම් සම්බන්ධව මුල් පාඩම් හඳුනා ගන්න අවශ්‍ය නම් අන්න ඒ කොටස ශ්‍රවණය කිරීම ඉතාම උචිතයි. ඉතින් ඒ නිසා මම අද තීරණය කරා ඔබට ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක් පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ගොඩක්ම වැදගත් වෙන මෙට්‍රික් සිතියමක තොරතුරු පිළිබඳව කතා කරන්න. භූගෝල විද්‍යා විෂයයට අදාළව ප්‍රශ්න නිර්මාණය කරනකොට, ඔබගෙන් ප්‍රශ්න විමසන විට ගොඩක් වෙලාවට අපිට මෙට්‍රික් සිතියමක දකින්න තියෙන තොරතුරු පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා අපි මෙට්‍රික් සිතියමක තොරතුරු මොන විදිහටද පෙළගැස්විලා තියෙන්නේ, කොහොමද අපි ඒක වර්ග කරන්නේ, ඒ වගේම මෙට්‍රික් සිතියමක තොරතුරු මොනවද ආදී වශයෙන් ඌ වැදගත් කරුණු කාරණා රැසක් අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඉතින් අපි හොඳින් නිරීක්ෂණය කරමු, හොඳින් අධ්‍යයනය කරමු. ඒ පිළිබඳව ඔබට පුළුවන් නම් මේ පාඩම් වලට අදාළ පතපත නිරීක්ෂණය කරලා එවැනි ලිපි ලේඛන ඇසුරින්, එවැනි මුද්‍රිත ලිපි ඇසුරින් පාඩම ශ්‍රවණය කරනකොට ඒවත් අධ්‍යයනය කරනවා නම් ඔබගේ විෂය දැනුම තවත් පුළුල් වෙන්න ඒක හේතුවක් වෙයි. එහෙම නැත්නම් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් විතරක් ඔබ මේ දේශන අහන් ඉන්නකොට ඔබට ඇතිවන්නා වූ ගැටලු ඒ තුලින් निराකරණය කරගන්න පුළුවන්. එතකොට අපිට වඩා පරිපූර්ණ විෂය දැනුමක් මේ හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් පුතේ, සිතියම් නිර්මාණයේදී විවිධ පරිමාණයේ සිතියම් නිර්මාණය කරලා තියෙනවා කියන එක ඔබ දැන් දන්නවනේ. ඒ විවිධ පරිමාණ අතරේ ශ්‍රී ලංකා 150,000 කියන්නේ ඉතාම වැදගත් සිතියමක්නේ. 150,000 පරිමාණයට බූලක්ෂණ සිතියමක් නිර්මාණය කරලා තියෙනවා කියන එක ඔබ දැන් හොඳාකාරවම දන්නවා. ඒ පරිමාණයේ, එහෙම නැත්නම් 150,000 පරිමාණයේ සිටියම අපේ ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් 1980 දශකයේ මුල් භාගයේ තමයි නිර්මාණය කරේ. එහෙම නැත්නම් අපි මුලින් පාවිච්චි කරපු අඟලේ සිටියම වෙනුවට මෙට්‍රික් සිටියම් පරිමාණයේ ක්‍රමයට අපි මාරු වුණා. අපි ඒ පරිමාණයට සිටියමක් නිර්මාණය කරා. එතකොට ශ්‍රී ලංකා සිතියම, ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියමක් සකස් කරද්දී පරිමාණයේ විදිහට අපි භාවිතා කරේ සිතියමේ සෙන්ටිමීටර් 2ක්, භූමියේ සෙන්ටිමීටර් 1ක් කියන පරිමාණයට. ඒක දැන් ඔබ හොඳටම දන්නවා, සිතියමේ සෙන්ටිමීටර් 2ක්, භූමියේ සෙන්ටිමීටර් කිලෝමීටර් 1යි. සිතියමේ සෙන්ටිමීටර් 2ක්, භූමියේ කිලෝමීටර් 1ක පරිමාණයට. එහෙම නැත්නම් 1:50,000 කියන පරිමාණයට තමයි අපි Sri Lanka metrik sitiyam nirmanaya kala tiyene. Digin saha palalin kilometer 432 ak saha 224 ak pramanayak ganna aparata samasta metrik sitiyam patra 92 ekata beda yati aakaraya api meeta pera dinakadi saakatcha kara. Api meeta pera dinakadi sitiyam patra 92 ak tulin Sri Lanka metrik sitiyam nirmanaya kala aakaraya adhyanaya kara. Etakota daruwane මෙන්න මේ විදිහට අපි ශ්‍රී ලංකාවම ආවරණය කළ මෙට්‍රික් සිතියම් පත්‍ර 92 තුලින් එක් මෙට්‍රික් සිතියම් පත්‍රයක් වෙන්කර නිරීක්ෂණය කරොත් එක මෙට්‍රික් සිතියම් පත්‍රයක් වෙන් කළ නිරීක්ෂණය කරොත් අපිට අඳුන ගන්න පුළුවන් තොරතුරු තමයි ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක තොරතුරු එහෙම නැත්නම් බූලක්ෂණ සිතියමක තොරතුරු විදිහට අපි සලකන්නේ මුලින්ම අපි පුතේ මේ 1:50,000 මෙට්‍රික් සිතියම් පත්‍රයක දිග පල්ල පිළිබඳව මතක් කරගමු ඔබ ඒ දෙයත් මීට පෙර දිනකදී කතා කරා ශ්‍රවණය කරන්න ඇති සාමාන්‍යයෙන් අපි නිර්මාණය කරලා තියෙන මෙට්‍රික් සිතියමක දිග සෙන්ටිමීටර 80කුත් පළල සෙන්ටිමීටර 50කුත් වශයෙන් වර්ග සෙන්ටිමීටර 4000ක සිතියමක් තමයි අපි පරිශීලනය කරන්නේ දිගින් සෙන්ටිමීටර 80ක් සහ පළලින් සෙන්ටිමීටර 50ක් වූ වර්ග සෙන්ටිමීටර 4000ක සිතියම් කොටසක් තමයි අපි මෙට්‍රික් සිතියම් පත්‍රයක් විදිහට එක් පත්‍රයක් විදිහට අපි පරිශීලනය කරන්නේ එතකොට පුතේ මෙන්න මේ සිතියම් පත්‍රය ඍජු කෝණාශ්‍රාකාර මේ සිතියම් පත්‍රය ගත්තොත් අපිට මේ සිතියම් පත්‍රය පුතේ අපි කොටස් කීපයකට බෙදා දක්වනවා මුලින්ම සිටියමේ මැද්දේ සිහින් කළු රේඛාවකින් නිර්මාණය කළ හතරැස් කොටුවක් තියෙනවා සිහින් කළු රේඛාවකින් නිර්මාණය කළ හතරැස් කොටුවක් තියෙනවා ඒකට අපි කියනවා සිහින් කළු රේඛාව කියලා සිහින් කළු රේඛාව වටා තද කළු රේඛාවකින් යුක්ත තවත් චතුරස්‍රයක් තියෙනවා ඔබට පුළුවන් නම් පෑනක් කොලයක් අරගෙන මේක ඇඳ දක්වන්න අඳින්න මේ ශ්‍රවණය කරන විට ඒ අඳින්න මුලින්ම තියනවා පුතේ සිහින් කළු රේඛාවකින් නිර්මාණය කළ කොටුවක් ඒ කොටුව වටා තද කළු රේඛාවකින් නිර්මාණය කළ තවත් කොටුවක් තියෙනවා ඉන් පරිබාහිරව තියෙන්නේ අපේ කඩදාසි කොලේ සීමාව එහෙනම් මෙට්‍රික් සිතියමක කිසිම දෙයක් නැහැ කියලා හිතලා අපි සිතියම් පත්‍රයේ නිරීක්ෂණය කරොත් මැද්දේ තියෙනවා සිහින් කළු ඉරකින් නිර්මාණය කර චතුරස්‍රයක් ඉන්පසු තියෙනවා ඒ වටා තද කළු රේඛාවකින් නිර්මාණය කළ තවත් චතුරස්‍රයක් ඉතිරි ටික සිතියම් පත්‍රයේ ඉතුරු ඉඩ විදිහට අපිට අඳුන ගන්න පුළුවන් ඒතර අපිට පේනවා සම්පූර්ණ වශයෙන්ම සිහින් කළු රේඛාවකුත් තද කළු රේඛාවකුත් මේ සිතියමේ තියෙන වග. මෙන්න මේ සිහින් කළු රේඛාවෙන් ඇතුළට කියන්නේ පුතේ සිතියමේ මූණත කියලා. මේ සිහින් කළු රේඛාවෙන් ඇතුළ කොටසට අපි කියන්නේ සිතියමේ මූණත කියලා. එතකොට ඔබේ ඇඳගත් සිහින් කළු රේඛාවෙන් පිටත කොටසට කියන්නේ අපි සිතියමේ පර්යන්ත තොරතුරු කියලා. එහෙනම් පුතේ සිතියමක තොරතුරු වර්ග කීයක් තියෙනවද? මූලික වශයෙන් මුහුණත තොරතුරු සහ පර්යන්ත තොරතුරු වශයෙන් මූලික වශයෙන් සිතියමේ තොරතුරු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි සිතියමේ මුහුණත හොයාගත්තේ? සිතියමේ මුහුණත හොයාගත්තේ අර සිතියමේ තියෙන සිහින් කළු රේඛාවෙන් ඇතුළ කොටස විදිහට. සිහින් කළු රේඛාවෙන් පිටත කොටසට කියනවා අපි පර්යන්තේ කියලා. එතකොට මේ පර්යන්තයේ ඔබට මම මුලින් සඳහන් කළ තද කළු රේඛාව නිර්මාණය කළා තියෙනවා. එහෙනම් සිහින් කළු රේඛාවෙන් පිට තව තද කළු රේඛාවකුත් තියෙනවා. තද කළු චතුරස්‍රයක් තියෙනවා. මෙන්න මේ සිහින් කළු රේඛාවත් තද කළු රේඛාවත් අතර කොටසට ඒ අතර හිඩස තියෙන වටා කොටසට ඔබට පැහැදිලි ඇති සිහින් කළු රේඛාවත් තද කළු රේඛාවත් අතර තියෙන හිදස සහිත කොටසට අපි කියනවා සිතියමේ පර්යන්ත තොරතුරු ඇතුළත වට තීරුව කියලා. සිතියමේ පරයන්ත තොරතුරක් විදිහට ඇතුළත වට තීරුව කියලා. එතකොට පුතේ මොකද්ද දැන් මං කිව්ව තොරතුරු? සිහින් කළු රේඛාවෙන් ඇතුළට කිව්වා මුහුණත කියලා. සිහින් කළු රේඛාවෙන් පිටතට කිව්වා පරයන්තේ කියලා. ඒ පරයන්තේ ප්‍රධාන කොටසක් තමයි සිහින් කළු රේඛාවත් තද කළු රේඛාවත් අතර තියෙන ඇතුළත වට තීරුව. ඇතුළත වට තීරුව. ඉන්පසු තියෙනවා පුතේ තද කළු රේඛාවෙන් පිටත කොටසට පිටත වට තීරුව කියලා. තද කළු රේඛාවෙන් පිටත කොටසට අපි කියනවා පිටත වට තීරුව. ඔබගේ අවබෝධය පිණිස මේ කාරණය මම නැවත මතක් කරනවා. මෙට්‍රික් සිතියමක මුලින්ම තියෙනවා සිහින් කළු රේඛාවක් සිතියම් පත්‍රයේ මැද සිහින් කළු රේඛාවකින් නිර්මාණය කළ චතුරස්‍රයක්. ඒ සිහින් කළු රේඛාවෙන් ඇතුළත කොටස් වලට කියන්නේ සිතියමේ මුහුණත කියලා. සිහින් කළු රේඛාවෙන් පිටත කොටසට කියන්නේ පුතේ අපි සිතියමේ පර්යන්ත කොටස කියලා. පර්යන්ත කොටස. මේ පර්යන්ත කොටස අතර තියෙනවා තවත් තද කළු රේඛාවක් වටා. ඒ අනුව මේ තද කළු රේඛාවත් සිහින් කළු රේඛාවත් අතර කොටසට අපි කියනවා මෙට්‍රික් සිතියමක ඇතුළත වට තීරුව කියලා. තද කළු රේඛාවෙන් පිටතට අපි කියන්නේ මෙට්‍රික් සිතියමක පිටත වට තීරුව කියලා. එහෙනම් පුතාලට දැන් පැහැදිලි ඇති ශ්‍රී ලංකා 1:50,000 මෙට්‍රික් සිතියමක මූලික වශයෙන් තොරතුරු කොටස් දෙකකට බෙදනවා. සිතියමේ මුහුණත තොරතුරු සහ සිතියමේ පර්යන්ත තොරතුරු කියලා. මොනවද පුතේ? සිතියමේ මුහුණත තොරතුරු සහ සිතියමේ පර්යන්ත තොරතුරු කියලා. එහෙනම් අපි මෙන්න මේ මූලික කොටස් දෙක යටතේ තමයි පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක තොරතුරු පිළිබඳව අධ්‍යයනය කරන්නේ. ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක තොරතුරු පිළිබඳව අධ්‍යයනය කරන්නේ මෙන්න මේ කොටස් දෙක යටතේ. එහෙනම් මූලික කොටස් කීයද පුතේ? දෙකයි. සිතියමේ මුහුණත තොරතුරු සහ සිතියමේ පර්යන්ත තොරතුරු. සිතියමේ මුහුණත තොරතුරු ලෙස අපි සැලකුවේ සිහින් කළු රේඛාවෙන් ඇතුලේ තියෙන තොරතුරු. සිහින් කළු රේඛාවෙන් ඇතුලේ තියෙන තොරතුරු වලට සමස්තයක් විදියට අපි කිව්වා මෙට්‍රික් සිතියමක මුහුණත තොරතුරු කියලා. මෙට්‍රික් සිතියමක මුහුණත තොරතුරු කියලා අපි ඒක හැඳින්නුවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ මෙට්‍රික් සිතියමක මුහුණත කියන කොටස ගත්තාම ඒ මුහුණතේ තියෙන තොරතුරු අපි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වනවා. කුමක්ද මම ඔබට පැවසුවේ? මෙට්‍රික් සිතියමක සිහින් කළු රේඛාවෙන් ඇතුළත පිහිටි මුහුණත කොටස අපි පුතේ නැවත කොටස් දෙකකට බෙදා දක්වනවා. ඒ තමයි මෙට්‍රික් සිතියමක භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ කියලා. කද්දේ වර්ග දෙක. මෙට්‍රික් සිතියමක භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ කියලා අපි කොටස් දෙකකට බෙදා දක්වනවා. එහෙනම් සිහින් කළු රේඛාවෙන් ඇතුළත පිහිටි මෙට්‍රික් සිතියමේ මුහුණත තොරතුරු මූලික වශයෙන් කොටස් දෙකයි භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ. පැහැදිලිනේ භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ කියලා. එතකොට මේ භෞතික ලක්ෂණ විදියට සලකන්නේ පුතේ අපි සිතියමක තියෙන ස්වභාවිකව නිර්මාණය වූ දේවල්. භෞතික කියලා අපි මෙතන හඳුන්වන්නේ ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල්. එතකොට මොනවද පුතේ සංස්කෘතික ලක්ෂණ කියන්නේ? ඔව්, සංස්කෘතික ලක්ෂණ කියන එකෙන් අපි අදහස් කරන්නේ මිනිසා විසින් නිර්මාණය කළ දේවල් සිතියම තුලින් නිරූපණය කරනවා නම් අපි ඒ තොරතුරු වලට කියන්නේ පුතේ සංස්කෘතික තොරතුරු. ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන දේවල් සිතියම තුල නිරූපණය කරනකොට අපි ඒවට කියන්නේ සිතියමක භෞතික ලක්ෂණ කියලා. මිනිසා විසින් නිර්මාණය කළ තොරතුරු නිරූපණය කරන්නේ නම් අපි ඒකට කියන්නේ මෙට්‍රික් සිතියමක සංස්කෘතික තොරතුරු කියලා. එහෙනම් අපි දන්නවා ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමේ තොරතුරු කොටස් දෙක ස්වභාවිකව නිර්මාණය වූ තොරතුරු භෞතික ලක්ෂණ ලෙසත්, මිනිසා විසින් නිර්මාණය කළ තොරතුරු සංස්කෘතික ලක්ෂණ ලෙසත් මෙට්‍රික් සිටීමේ මුහුණතේ නිරූපණය කරලා තියෙනවා. එනම් මුහුණතේ මොනවද තියෙන්නේ? ස්වභාවික සහ මිනිසා විසින් නිර්මාණය කළ තොරතුරු සංකේතානුසාරයෙන්. එහෙම නැත්නම් ඒවා නිරූපණය කරන ක්‍රමවේද ඔස්සේ. අපි කොහොකටත් අපේ මේ දැනුම වඩාත් පුළුල් කරගන්න, අපිට මෙහි තියෙන ගැටලු निराකරණය කරගන්න අපි මේවට නිදසුන් කීපයකුත් බලමුකෝ. එතන මොනවද මේ භෞතික ලක්ෂණ කියන්නේ? ශ්‍රී ලංකා මෙට්‍රික් සිටියමක මුහුණත පවතින භෞතික ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් පුතේ බූ රූප. ඔබ අහලා තියෙනවා බූ රූප, විවිධ බෑවුම් වර්ග, මද බෑවුම, දල බෑවුම, සීග්‍ර බෑවුම නේද? දල බෑවුම හෙවත් සීග්‍ර බෑවුම, මොහොර බෑවුම, උත්තල බෑවුම, අවතල බෑවුම, දුර්ගය, සුලං කපොල්ල, ජල කපොල්ල, කඳු වැටිය, හෙල් වැටිය, කොත් කන්ද, බහිෂ්කන්ද, නිම්නය, නිරුව, ජල වහන රටා, මෙන්න මේ වගේ විශාල බූ ලක්ෂණ ස්තොරතුරු අපි මෙට්‍රික් සිටියමක නිරූපණය කරනවා. තේරුණා නේද? ඒ වගේම අපි සිටියමක දක්වනවා පුතේ ගංගා. ගංගාව අපි නිල් පාටින් නිරූපණය කරනවා භෞතික ලක්ෂණයක් විදිහට. ඊට පස්සේ වනාන්තර, ලඳු කැලෑ, තෘණබිම්, කඩොලාන, පාෂාණුද්ගත, මෙන්න මේ විදිහට සෝබා දහම තුලින් නිර්මාණය වෙච්ච, එහෙම නැත්නම් ස්වභාවිකව නිර්මාණය වූ බොහෝ තොරතුරු අපි මෙට්‍රික් සිටියමක භෞතික ලක්ෂණ ලෙස ඊට ආවේනික ක්‍රමවේද ඔස්සේ සිටියමේ මුහුණත ඇඳලා තියෙනවා, නැත්නම් මුද්‍රණය කරලා තියෙනවා. එහෙනම් අන්න ඒවට තමයි අපි කියන්නේ මොනවද? මෙට්‍රික් සිටියමක භෞතික ලක්ෂණ කියලා. මෙට්‍රික් සිටියමක භෞතික ලක්ෂණ කියලා. එතකොට පුතේ මොනවද මේ සංස්කෘතික ලක්ෂණ කියන්නේ? සංස්කෘතික ලක්ෂණ කියන්නේ දරුවනේ මෙට්‍රික් සිටියමක් තුල නිරූපණය කරන සැබෑ ලෝකයේ අපි ප්‍රතිනිර්මාණය කළ දේවල්. සැබෑ ලෝකය තුල මිනිසා විසින් ප්‍රතිනිර්මාණය කළ දේවල් මෙට්‍රික් සිටියමක නිරූපණය කරන විට අපි ඒකට කියනවා සංස්කෘතික ලක්ෂණ කියලා. ඔබ මෙට්‍රික් සිටියමක් පරිශීලනය කරලා තියෙනවා නම් මේවා හොඳ ආකාරයෙන්ම දැක ඇති. කෙසේ වුවත් භූගෝල විද්‍යාව හදාරන සෑම දරුවෙක්ම මෙට්‍රික් සිටියම් හොඳටම දන්නවා, දැකලා තියෙනවා. ඒ අනුව ඔබ හඳුනගෙන ඇති පරිපාලන මායිම් නේද පුතේ? මොනවද? පළාත් මායිම්, දිස්ත්‍රික් මායිම්, නගර සභා සීමා, මෙන්න මේ විදිහට අපි මායිම් අඳුන ගන්නවා. ඒවා සංස්කෘතිකයි. ඊට පස්සේ මහා මාර්ග, දුම්රිය මාර්ග නේද? ඒ ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග, බී ශ්‍රේණියේ ප්‍රධාන මාර්ග, අප්‍රධාන මාර්ග, ජීප්‍රිය මාර්ග, ඊට පස්සේ දැන් නම් අධිවේගී මාර්ග, ඊට පස්සේ අපි ගත්තොත් දුම්රිය මාර්ග, පුලුල් ඒකීය දුම්රිය මාර්ග ආදී වශයෙන් ගොඩක් මාර්ග වර්ග අපි හඳුන ගන්නවා. ඒවා තමයි සංස්කෘතික ලක්ෂණ. ඊට පස්සේ ජනාවාස තියෙනව නේද? ගොඩනැගිලි, විශේෂ ගොඩනැගිලි, ඒ වගේ ජනාවාස තියෙනවා. රජයේ ගොඩනැගිලි තියෙනවා. ආගමික සිද්ධාස්ථාන, බෞද්ධ ආගමික සිද්ධාස්ථානය, කතෝලික පල්ලිය, මුස්ලිම් පල්ලිය, හින්දු කෝවිල ආදී දේවල්. ඔන්න ඔය විදිහට විවිධ රජයේ ගොඩනැගිලි නේද? පොලිසිය, උසාවිය, මෙන්න මේ වගේ විවිධාකාර තොරතුරු, සංචාරක තොරතුරු ආදී වශයෙන් වූ සැබෑ ලෝකය තුල මිනිසා විසින් නිර්මාණය කළ බොහෝ ලක්ෂණ අපි මෙට්‍රික් සිටියමක නිරූපණය කරනවා සංස්කෘතික ලක්ෂණ විදිහට. එහෙනම් මේ සංස්කෘතික ලක්ෂණ කොතනද තියෙන්නේ? සිහින් කළු රේඛාවෙන් ඇතුළත වූ සිටියමේ මුහුණතේ. මෙන්න මේ සිටියම් මුහුණතේ තමයි මෙන්න මේ කියපු සංස්කෘතික ලක්ෂණ පවතින්නේ. භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ. ඉතින් මෙට්‍රික් සිතියමක් අධ්‍යයනය කරන සෑම දරුවෙක්ම මූලික වශයෙන් මෙන්න මේ කියපු තොරතුරු පිළිබඳව නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබට මේ කරුණු එකවර ග්‍රහණය කරගන්න යම් අපහසුාවක් වුණා නම් නැවත නැවත මේ දේශන ශ්‍රවණය කරලා ඔබගේ නිරවුල් දැනුම පුළුල් කරගන්න ඕනේ. තේරුණා නේද? අන්න ඔය විදිහට පුතේ අපි ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක මුහුණත තොරතුරු හඳුනගත්තා. නේද? මුහුණත තොරතුරු හඳුනගත්තා. ඊට පස්සේ අපි බලමු නේද මෙට්‍රික් සිතියමක පර්යන්ත තොරතුරු මොනවද කියලා. මෙට්‍රික් සිතියමක පර්යන්ත තොරතුරු. පර්යන්තය කියලා කියන්නේ පුතේ පිටනේ. දැන් අපි කිව්වේ ඇතුළතට කිව්වේ අපි සිහින් කලුිරෙන් ඇතුළ කියලානේ. එහෙනම් පිටතට අපි කියන්නේ මොකද්ද? සිහින් කලු රේඛාවෙන් පිටත කොටස. මොකද්ද අපි ඒකට කියන්නේ? සිහින් කලු රේඛාවෙන් පිටත කොටස. මෙන්න මේ සිහින් කලු රේඛාවෙන් පිටත කොටස පුතේ නැවත කොටස් දෙකකට බෙදෙනවා කියලා මම පෙර සඳහන් කරා තද කලු රේඛාවකින්. තේරුණා නේද? සිහින් කලු රේඛාවෙන් පිට තියෙන පිටත වටතීරුව අපි නැවත කොටස් දෙකකට බෙදනවා තද කලු රේඛාවක් ඔස්සේ. ඒ අනුව එක කොටසක් තමයි සිහින් කලු රේඛාවත් තද කලු රේඛාවත් අතරපටිය. ඉතිරි කොටසට අපි කියනවා තද කලු රේඛාවෙන් පිටත කොටස. එහෙනම් පර්යන්ත තොරතුරු තවත් කොටස් දෙකකට බෙදනවා මොනවද ඒව පුතේ? සිහින් කලු රේඛාවයි තද කලු රේඛාවයි අතර කොටසත් තද කලු රේඛාවෙන් පිටත කොටසත්. එහෙනම් ඔන්න ඔය විදිහට අපි මෙට්‍රික් සිතියමක තොරතුරු නැවත කොටස් දෙකකට බෙදනවා පර්යන්ත තොරතුරු. එතකොට දුවේ පුතේ සිහින් කලු රේඛාවයි තද කලු රේඛාවයි අතර තියෙන පටියට අපි කිව්වේ ඇතුළත වටතීරුව කියලා. අපි මොකද්ද ඒකට කිව්වේ? ඇතුළත වටතීරුව. එහෙනම් පර්යන්ත තොරතුරු වල තවත් ප්‍රධාන කොටසක් මොකද්ද? පර්යන්ත තොරතුරු වල තවත් ප්‍රධාන කොටස මොකද්ද? ඇතුළත වටතීරුව. එහෙනම් තව එකක් තියෙනවනේ මොකද්ද? පිටත වටතීරුව. ඔව්. එතකොට අපි බලමු පර්යන්ත තොරතුරක් විදිහට සිටියමේ මුහුණතෙන් පරිබාහිරව තියෙන තොරතුරක් විදිහට මේ ඇතුළත වටතීරුවේ මොනවද තියෙන්නේ? පුතේ ඇතුළත වටතීරුවේ තියෙන තොරතුරු අපි ගත්තොත් එහෙම මූලික වශයෙන් එකක් තමයි මාර්ගවල ගමනාන්ත. ඒ කියන්නේ දැන් අපි හිතමු සිටියමේ මුහුණතේ යම් මාර්ගයක් තිබුණා කියලා. දැන් මේ මාර්ගයේ ඔය කියන සිටියමේ සිහින් රේඛාවේ ඉරෙන් ඉවර වෙනවනේ. ඒ ඉරගාවදී ඒ සිහින් කළු රේඛාව ගාවදී මාර්ගයේ අවසන් වෙනවනේ. අවසන් වෙනවා කියන ප්‍රදේශයෙන් පිට වෙනවනේ. අන්න එතකොට ඒ මාර්ගය ඊළඟට යන්නේ මොන නගරයටද කියලා ඊතලයකින් කියලා තියෙනවා. මොකද්ද කරලා තියෙන්නේ? සිටියමේ සිහින් කළු රේඛාව ගාවින් ප්‍රදේශයෙන් පිටතට යන මාර්ගය ඊළඟට මොන නගරයටද විහිදුනේ කියලා අපි දන්නේ නැහෙනේ. අපිට එතකොට සිද්ධ වෙනවා තවත් සිටියමක් අපි පරිශීලනය කරන සිටියමේ ඊළඟ සිටියම අරගෙන බලන්න. නමුත් අපිට සිටියන් දෙකක් හොයන්න අපහසු නිසා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අපිට ඒකට පොඩි සහනයක් හදලා දීලා තියෙනවා. පොඩි ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා. සිටියමේ රේඛාව ගාවින් අවසන් වෙන මාර්ගය ඊළඟට යන නගරය මොකද්ද කියලා හොයාගන්න එතන ඊතලයක් දාලා ලියලා තියෙනවා. මේ මාර්ගය ඊළඟට යන්නේ අහවල් නගරයට. අහවල් නගරයට කියලා. එහෙනම් අන්න ඒකට අපි කියනවා මාර්ගවල ගමනාන්ත. මොකද්ද මාර්ගවල ගමනාන්ත කිව්වේ? සිටියමේ මායිමෙන් අවසන් වූ මාර්ගය මීළඟට සමීපවන එහෙම නැත්නම් ළඟාවන නගරයේ නම. ඒක තියෙන්නේ පුතේ ඇතුළත වටතීරුවේ. එහෙනම් ඇතුළත වටතීරුවේ තියෙන තව ලක්ෂණයක් මොකද්ද? මාර්ගවල ගමනාන්ත. මාර්ගවල ගමනාන්ත. ඊළඟ එක තමයි පුතේ අපේ ඔය සිතියමේ තියෙනව මුහුණතේ කළු පාටින් ධන ලකුණක් කළු පාටින් මොකද්ද තියෙන්නේ ධන ලකුණක් තියෙනවා මෙන්න මේ කළු පාට ධන ලකුණ තමයි පුතේ අක්ෂාංශ දේශාංශ කැපී යන මායි ඔබ දන්නවා පෘථිවි ආදර්ශ ගෝලයේ බටහිර සිට නැගෙනහිරට විහිදෙන මනක් කල්පිත රේඛාවලට කියනවා අක්ෂාංශ උතුරේ සිට දකුණට විහිදී ඇති මනක් කල්පිත රේඛාවලට කියනවා දේශාංශ කියලා. එතකොට මෙන්න මේ කියන අක්ෂාංශ සහ දේශාංශ කැපෙන තැන් ආන් අර සිටියමේ මුහුණතේ ධන ලකුණකින් කළු පාට ධන ලකුණකින් පෙන්නලා තියෙනවා. ඒ ධන ලකුණෙන් පෙන්නන අක්ෂාංශ සහ දේශාංශවල සැබෑ වටිනාකමට අදාළ අගය සටහන් කරලා තියෙන්නේ ඇතුළත වට තීරුවේ. මොකද්ද සටහන් කරලා තියෙන්නේ? අක්ෂාංශ සහ දේශාංශවල වටිනාකම. එහෙනම් දැන් ඇතුළත වට තීරුවේ තියෙන අනිත්තරතුර මොකද්ද? අක්ෂාංශ සහ දේශාංශ වටිනාකම්. පැහැදිලි නේද? අක්ෂාංශ සහ දේශාංශ වටිනාකම්. හොඳයි. ඊළඟට පුතේ ඔයා සිතියමක් නිරීක්ෂණය කරනකොට දැකලා ඇති සිතියමේ මුහුණතේ තියෙනවා පුතේ ලා නිල් පාට ඉරියක් ඉරියඳලා කොටු දැලක්. ලා නිල් පාටට කොටු දැලක් ඇඳලා තියෙනවා. ඔබට මතක ඇති අපි ගිය වර දේශනේදී මේක කියලා දුන්නා. අන්න ඒවට අපි කියන්නේ ජාතික ඛණ්ඩාංක කියලා. එහෙම නැත්නම් ග්‍රිඩ් වටිනාකම් කියලා. ජාතික ඛණ්ඩාංක. මේ ලා නිල් පාට ඉරිය ඇඳලා තියෙන්නේ සිටියමේ නම් සෙන්ටිමීටර් 10න් 10ට. ඒ කියන්නේ සැබෑ ලෝකේ නම් කිලෝමීටර් 5න් 5ට. කිලෝමීටර් 5න් 5ට වෙනසේ මෙට්‍රික් සිටියමේ සෙන්ටිමීටර් 10න් 10ට අර සිටියම් මුහුණතේ කැපී යන කොටු දැලක් නිර්මාණය කරලා තියෙනවා ලා නිල් පාටට. මෙන්න මේ ලා නිල් පාට රේඛා සටහනට අපි කියන්නේ මොකද්ද? කොටු දැලේ වටිනාකම. අපි ඒකට කියන්නේ කොටු දැලේ වටිනාකම. ග්‍රිඩ් වටිනාකම්. ඔබට මතක ඇති මං ගියේ සතියේ කියලා දුන්නා ලෝකල් ග්‍රිඩ් සිස්ටම් එක. දේශීය ඛණ්ඩාංක පද්ධතිය. අන්නේ දේශීය ඛණ්ඩාංක තමයි මේ ලා නිල් පාට ඉරකින් නිරූපණය කරලා තියෙන්නේ. අනේ ඒ කොටසක් තියෙන්නේ ඇතුළත වට තීරුවේ. අපි ඒකට කියනවා මාර්ගවල ගමනාන්තවලට පස්සේ ගත් එක මොකක්ද? ඒක තමයි කොටු දැලේ වටිනාකම්. කොටු දැලේ වටිනාකම්. ඒකට අපි කියනවා කොටු දැලේ වටිනාකම්. එහෙම නැත්නම් ග්‍රිඩ් වටිනාකම්. එහෙනම් පුතාලට දැන් පැහැදිලි සිහින් කළු රේඛාවත් තද කළු රේඛාවත් අතර තියෙන ඇතුළත වට තීරුවේ තියෙන තොරතුරු මොනවද? මාර්ගවල ගමනාන්ත අක්ෂාංශ දේශාංශ වටිනාකම් සහ කොටු දැලේ වටිනාකම්. එහෙනම් ඇතුළත වට තීරුවේ තියෙන තොරතුරු දෙකක් තුනක් තියෙනවා වර්ග මොනවද? මාර්ගවල ගමනාන්ත අක්ෂාංශ දේශාංශ වටිනාකම් සහ කොටු දැලේ වටිනාකම්. පැහැදිලි නේද? අන්න ඒ කොටසත් අයිති වෙන්නේ සිතියමේ පර්යන්ත තොරතුරක් විදිහට. තේරුණා නේද? ඊට පස්සේ දැන් ඔය පර්යන්ත තොරතුරු විදිහට අපි දැන් එක තොරතුරක් ගත්තානේ ඇතුළත වට තීරුව කියලා. ඇතුළත වට තීරුව කිව්වේ සිහින් කළු රේඛාවයි තද කළු රේඛාවයි අතර කොටසනේ පුතේ. එතකොට මෙන්න මේ තද කළු රේඛාවෙන් පිටත කොටසට අපි කියන්නේ පිටත වට තීරුව. එනම් පර්යන්ත තොරතුරු වල කොටස් දෙකයි ඇතුළත වට තීරුව සහ පිටත වට තීරුව. පිටත වට තීරුව කියන එකෙන් අපි අදහස් කරන්නේ තද කළු රේඛාවෙන් පරිබාහිර කොටස. ඒ කියන්නේ අර සිතියම් පත්‍රයේ ඉතිරි කොටස් ටික. ඉතිරි වටේ තියෙන කොටස. මෙන්න මේ සිතියමේ තද කළු රේඛාවෙන් පරිබාහිරව තියෙන වටා කොටස ගත්තොත් එහි තොරතුරු සඳහන් වෙන්නේ පුතේ ඉහළින් සහ පහළින් පමණයි. මේ පර්යන්ත තොරතුරු වල පිටත වට තීරුවේ තොරතුරු සටහන් වෙන්නේ ඉහළින් සහ පහළින් විතරයි. ඒ නිසා අපි ඉහළ කොටසට කියනවා ඉහළ වට තීරුව කියලා. පහළ කොටසට කියනවා පහළ වට තීරුව කියලා. නොයසේනම් පිටත වට තීරුවේ ඉහළ කොටස සහ පිටත වට තීරුවේ පහළ කොටස කියලා අපි නැවත මේ කොටස් දෙකකට බෙදනවා. පුතාලා දැන් මේක නිරවුල්ව අවබෝධ කරගන්න සිහින් කළු රේඛාවෙන් පිට සමස්තයට කිව්වේ පර්යන්ත තොරතුරු. පර්යන්ත තොරතුරු කොටස් දෙකකට බෙදනවා ඒ මැදින් පිහිටි තද කළු රේඛාව නිසා. ඒ අනුව සිහින් කළු රේඛාවයි තද කළු රේඛාවයි අතර කොටසට කිව්වේ ඇතුළත වට තීරුව කියලා. තද කළු රේඛාවෙන් පිටත කොටසට කිව්වේ පිටත වට තීරුව කියලා. එතකොට දුවේ පුතේ මෙන්න මේ පිටත වට තීරුව තමයි ඉහළ වට තීරුව සහ පහළ වට තීරුව හෙවත් පිටත වට තීරුවේ ඉහළ කොටස සහ පහළ කොටස යනුවෙන් අපි නැවත කොටස් දෙකකට බෙදා දක්වන්නේ. එනම් පර්යන්ත තොරතුරක් විදිහට පිටත වට තීරුව ඉහළ සහ පහළ වශයෙන් කොටස් දෙකයි. ඉතින් දුවේ පුතේ අපි ඊළඟට බලමු මෙන්න මේ ඉහළ වට තීරුවේ එහෙම නැත්නම් පර්යන්තයේ ඉහළින් දක්වලා තියෙන තොරතුරු මොනවද කියලා. ඉහළින් දක්වලා තියෙන තොරතුරු දිහා බැලුවොත් පුතේ මුලින්ම තියෙනවා සිතියම් වර්ගය කියලා. සිතියම් වර්ගය. ඒ ලියලා තියෙන්නේ ශ්‍රී ලංකා 1:50000 කියලා. ශ්‍රී ලංකා 1:95000 කියලා ලියලා දක්වලා තියෙනවා මුද්‍රණය කරලා. අපි ඒකට කියන්නේ පුතේ සිතියම් වර්ගය. ඒක අපි පරිහරණය කරන සිතියමේ වම්පස ඉහළ කෙළවරේ දකින්න පුළුවන්. වම්පස ඉහළ කෙළවරේ එහෙම නැත්නම් සිතියම කියවගෙන යන විට මුලින්ම හමුවන ස්ථානයේ අපිට තියෙනවා ශ්‍රී ලංකා 1:50000 කියලා ලියලා දක්වපු සිතියම් වර්ගය. ඒකට මොකද්ද අපි කියන්නේ සිතියම් වර්ගය. බොහෝ දරුවෝ මේ වරද්ද ගන්නවා පරිමාණය කියලා. ඒ පරිමාණය නොවේ. ඒ කුමක්ද එහෙනම්? සිතියම් වර්ගය. මොකද්ද සිතියම් වර්ගය? ශ්‍රී ලංකා 1:50000 සිතියම් වර්ගය. ඉන්පසු පුතේ මේ පිටත වට තීරුවේ ඉහළ කොටසේ මැද්දට වෙන්න මැද්දේට වෙන්න තියෙනවා පුතේ සිතියමේ නම. සිතියමේ නම අපි ඒකට කියනවා ශීර්ෂය කියලා. සිතියමේ නම. එතකොට අපි දන්නවා සෑම 1:50000 බූලක්ෂණ සිතියමකටම නමක් තියෙනවා. නමක් නැත්තම් ඉතින් හඳුනගන්න බැහැනේ නේ පුතේ. නමක් තියෙනවා. මෙන්න මේ 1:50000 බූලක්ෂණ සිතියමට තියෙන මේ නම තමයි ඔය සිතියමේ වට තීරුවේ ඉහළ කොටසේ මැද්දේට වන්නට මුද්‍රණය කරලා තියෙන්නේ. මැද්දේට වෙන්න මුද්‍රණය කරලා තියෙන්නේ ඒ සිතියමේ නම තමයි. එතකොට පුතේ මේ නම කොහොමද හදාගත්තේ? ඒ නම හදාගෙන තියෙන්නේ ඒ සිතියම්ගත ප්‍රදේශයේ ආසන්න නගරයක හෝ වැදගත් ස්ථානයක් ඉලක්ක කළා. ඒ සිතියමේ අපි හිතමු යම් සිතියමක් ගත්තොත් ඒ සිතියමේ තියෙන ප්‍රධාන නගරය එහෙම නැත්නම් සුවිශේෂී ස්ථානයක් කේන්ද්‍ර කරගෙන අපි එතන සිතියම් නම සටහන් කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වවුනියාව සිටියම වවුනියාව සිටියම අනුරාධපුරය සිටියම අනුරාධපුරය සිටියම මහනුවර සිටියම මහනුවර සිටියම ආදී වශයෙන් අපිට සිටියමේ නම අඳුන ගන්න පුළුවන්. එතකොට අපිට අවශ්‍ය සිටියම් පත්‍රය ඒ සිටියමේ නමින් අපිට හොයා ගන්න පුළුවන්. ඒ පහසුවක් කරන්න තමයි දරුවනේ මෙට්‍රික් සිතියම් පත්‍රයේ මැදයට වන්නට මෙන්න මේ ආකාරයට සිතියමේ නම සඳහන් කරලා තියෙන්නේ. පැහැදිලි නේද? ඉන්පසු මෙට්‍රික් සිතියමේ ඉහළ කොටසේ දකුණු මායිමේ ඉහළ කෙළවරට වන්නට තියෙනවා පත්‍ර අංකය. පත්‍ර අංකය. ඒ කියන්නේ ඉහළ වට තීරුවේ අවසානෙම තියෙන්නේ පත්‍ර අංකය. නොවේසේනම් අපි ඒකට කියනවා සිතියම් අංකය කියලා. ඔබ දන්නවා ශ්‍රී ලංකා මිට්‍රික් කණ්ඩාංක නිර්මාණය කරනකොට රටේ භෞතික ලක්ෂණ එහෙම නැත්නම් ගොඩබිම අහුවන සිතියම් පත්‍ර 1 සිට 92ක් දක්වා අපි ගණනය කරා. සිතියම් පත්‍ර 1 සිට 92 දක්වා අපි ගණනය කරා. මෙන්න මේ 1 සිට 92 දක්වා අංකණය කරලා තියෙන සිතියම් වල අංකයට තමයි කියන්නේ සිතියම් අංකය හෙවත් පත්‍ර අංකය කියලා. තේරුණා නේද? එතකොට මේ සිතියම් අංකය කොහෙද තියෙන්නේ? සිතියම් පත්‍රිකාවේ ඉහළ දකුණු කෙළවරේ. දකුණු කෙළවරේ තමයි මුද්‍රණය කරලා තියෙන්නේ මේ සිතියම් අංකය. තේරුණා නේද? ඇතැම් විට මේ සිතියම් අංකය පහලත් මුද්‍රණය කරලා තියෙන ඔබට දැක ගන්න පුළුවන්. නමුත් අපි මේක ඉක්මනින්ම සොයාගන්නේ ඉහළ දකුණු කෙළවරේ මුද්‍රණය කරලා තියෙන අංකය විදිහට. එහෙනම් පුතාලට පැහැදිලි මෙට්‍රික් සිතියමක පර්යන්ත තොරතුරු යටතේ පිටත වට තීරුවේ ඉහළ කොටසේ තියෙන තොරතුරු වර්ග 2-3 මොනවද? සිතියම් වර්ගය, සිතියමේ නම සහ පත්‍ර අංකය. පත්‍ර අංකය ඔබට පැහැදිලි ඇති කිව්ව කාරණය. මොන ඕක තමයි පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක තවත් වැදගත් තොරතුරක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියමක සිතියම් පත්‍රයක පිටත වටතීරුවේ පහළ කොටස පිළිබඳව. පිටත වටතීරුවේ පහළ කොටස පිළිබඳව අපි දැන් අවධානය යොමු කරමු. පහළ කොටස. අන සිතියමේ පහළ කොටසට ගිහින් බලනකොට අපිට මුලින්ම ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලාංඡනය තේරුණා නේද? ඒ වගේම මුද්‍රණ වර්ෂය අපි භාවිතා කරන බූලක්ෂණ සිතියමේ සංශෝධිත වර්ෂයන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලාංඡනය සටහන් කරලා තියෙනවා. පහළ වට තීරුවේ මුලට වෙන්න. පැහැදිලිනේ? ඉන්පසු තියෙනවා පුතේ පරිමාණ සටහන. පරිමාණය 150,000 මෙට්‍රික් සිතියමක අපි පරිමාණය කොහොමද හොයාගන්නේ? අන රේඛීය පරිමාණය සටහන් කරලා තියෙනවා. එනම් පහළ කොටසේ මුලින්ම තියෙන තොරතුරු යටතේ අපිට සිතියමේ පරිමාණය දක්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පුතේ දිශා සටහන. දිශා සටහන ශ්‍රී ලංකා මෙට්‍රික් සිතියම නිරූපණය කරන දිශා සටහන. ඔබ දිශා ගැන හොඳට දන්නව ඇති මේ වන විට. ඔබ දන්නවා මෙට්‍රික් සිතියමක පර්යන්ත තොරතුරු විදිහට දිශා සටහන අපි විශේෂයෙන්ම සලකනවා. මෙන්න මේ දිශා සටහන මෙහි සඳහන් කරලා තියෙනවා. ඒතර සිතියමක අන්තර්ගත තොරතුරු වඩා නිවරදිව තේරුම් ගන්න තමයි අපි මේ දිශා සටහන නිර්මාණය කරන්නේ. අපි මේ පාඩමේ මේ කොටස් කතා කරලා ලැබෙන වෙලාව අනුව අපි දිශා සටහන පිළිබඳවත් ඔබට තොරතුරු කීපයක් ඉදිරිපත් කරන්න. එය වඩා ඔබට වැදගත් වේවි. ඉන්පසු තියෙනවා පුතේ යාබද සිතියම් කියලා එකක්. යාබද සිතියම් කියන එකෙන් අදහස් කරන්නේ පුතේ දැන් අපි පාවිච්චි කරන, අපි භාවිතා කරන සිතියම අපි උපකල්පනය කරමු අංක 21 වවුනියාව සිතියම කියලා. ඒතකොට අපි දන්නේ නැහැනේ පුතේ අපේ වවුනියාව සිතියම වටා තියෙන අනිත් සිතියම් මොනවද කියලා. එතකොට අපි අධ්‍යයනය කරන සිතියම මැදයට වන්නට ඒ වටා පිහිටි තවත් සිතියම් 8ක් සිතියම් පත්‍ර අංක කීපයක් අපි මේකේ සටහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි උපකල්පනය කරොත් අංක 21 වවුනියාව සිතියම මැදි කරගත්තොත් ඒ වටා තියෙනවා ඒ වටේ තියෙන පදවිය සිතියම, කෝකිලායි සිතියම, මාන්කුලම් සිතියම, හොරෝපතාන සිතියම, මැදවච්චිය සිතියම, තන්තිරිමලේ සිතියම, මඩුරෝඩ් සිතියම ආදී වශයෙන් ඒ වටා පිහිටා තියෙන සිතියම් වල අංක සහ නම සටහන් කරලා තියෙනවා. දැන් පුතේ අපිට මොකටද මේක වැදගත් වෙන්නේ? ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිතියමක් පරිහරණය කරන කෙනෙකුට තමන් භාවිතා කරන සිතියමෙන් පරිබාහිරව ආසන්න තවත් තොරතුරක් නිරීක්ෂණය කරන්න අවශ්‍ය වුණොත් ඔහු කළ යුත්තේ මෙන්න මේ තියෙන යාබද සිතියම් සටහන නිරීක්ෂණය කරලා හරියටම නිවරදි සිතියම තෝරගන්න එක. නිදසුනක් ලෙස වවුනියාව සිතියමේ ඊසාන කෙළවරෙන් ප්‍රදේශයෙන් පිටව යන මාර්ගයක් තියෙනවා කියමුකෝ. අපිට ඕනේ මේ මාර්ගය ගමන් කරන අනෙක් සිතියම හොයාගන්න. එතකොට අපි ෂණිකවම අපේ සිතියමේ යාබද සටහන් යාබද සිතියම් සටහන නිරීක්ෂණය කරලා එහි ඊසාන කෙළවරට වෙන්න තියෙන අංක 18 කෝකිලායි සිතියම නිරීක්ෂණය කරා නම් හරි. ඔබට පැහැදිලි ඇති. අපි භාවිතා කරන සිතියමට පරිබාහිර තොරතුරු ග්‍රහණය කරගන්න උදව්වක් විදිහට අපිට මෙට්‍රික් සිතියමේ පර්යන්ත තොරතුරක් විදිහට යාබද සිතියම් සටහනක් මෙහි නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඒක සිතියම් පරිහරණය කරන කෙනාට පුදුමාකාර වාසියක්. ඉතින් බලන්න මේ දේවල් තුලින් කොච්චර සැලසුම් සහගතව මෙට්‍රික් සිතියම අපිට ප්‍රදානය කරලා තියෙනවද කියලා තේරුණා නේද? මොකද අපේ බොහෝ කටයුතු සඳහා අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සිතියම් පරිහරණය කරන්න වෙනවා. එහෙනම් අපි හැමෝටම අවශ්‍ය වෙන මෙට්‍රික් සිතියමක විශේෂතා හඳුනා ගැනීම ඇත්තටම අත්‍යවශ්‍ය කාරණයක්. ඒකට අපි කියනවා යාබද සිතියම් සංදක්වන සටහන. ඊට පස්සේ තියෙනවා පුතේ විශේෂ පරිපාලන මායිම්. අපි හිතමු අපි පාවිච්චි කරන සිතියමේ පළාත් මායිමක් තිබුණා කියලා. එතකොට අර මුහුණතේ තියෙන ගොඩාක් තොරතුරු අතරේ මායිම කියන වැදගත් දේ වෙන් කරගන්න බැහැනේ. ඒ නිසා මායිම කියන වැදගත් දේ වෙන් කරගන්න පර්යන්ත තොරතුරක් විදිහට මායිම විතරක් ඇඳපු ආකෘතියක් නිරූපණය කළා තියෙනවා. මායිම විතරක් ඇඳපු ආකෘතියක්. එතකොටන් අපි දන්නවා හරි. මෙන්න මෙතන තමා පළාත් මායිම. මෙතන තමයි දිස්ත්‍රික් මායිම. තේරුණා නේද? මෙතන තමයි වෙනත් පරිපාලන මායිම. එහෙම නැත්නම් නගර සභා සීමා, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස, එහෙම නැත්නම් උපදිසාපති කොට්ටාස මායිම. අන්න අපිට මේ දේවල් වඩා පහසුවෙන් අධ්‍යයනය කරන්න අපිට අවශ්‍ය පරිසරය මෙන්න මේ තුලින් නිර්මාණය කළා දීලා තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? පරිපාලන මායිම් දක්වන සටහන කියලා. පැහැදිලි නේද? පරිපාලන මායිම් දක්වන සටහන. ඒකේ විශේෂත්වය තමයි පුතේ අනෙක් බූ ලක්ෂණ වෙන් කරලා අනිත් තොරතුරු වෙන් කරලා පරිපාලන මායිම් තොරතුරු පමණක් එහි සටහන් කළා තියෙනවා. තේරුණා නේද? එතකොට අපිට පුතේ ඒ තොරතුරු ඔස්සේ අපිට වඩා පහසුවෙන් මායිම්ගත සීමාගත තොරතුරු වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් පරිබාහිරව දක්නට තියෙන තොරතුරක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි නේද? මෙන්න මේ විදිහට එතනින් පස්සේ තව තියෙනවා පුතේ විශේෂම දෙයක්. ඒක තමයි අපි හඳුනා ගන්න සූචකය. සූචකය. මොකද්ද මේ සූචකය කියන්නේ? සූචකය කියන එකෙන් අපි අදහස් කරන්නේ මෙට්‍රික් සිටියමේ මුහුණතේ දක්වලා තියෙන සංකේතානුසාරයෙන් නිරූපණය කළ තොරතුරුවල සැබෑ පරිවර්තන. සැබෑ පරිවර්තන ටික තියෙනවා. නිදසුණක් ලෙස යම් සංකේතයකින් නිරූපණය කරලා තියෙන්නේ කුමක්ද? උදාහරණයක් විදිහට චෛත්‍යයක සංකේතයෙන් නිරූපණය කරලා තියෙන්නේ කුමක්ද? බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක්. අන්න ඒක සූචකය තුල නිරූපණය කළා තියෙනවා. ඒතර අපිට සූචකය හරහා සිටියමේ මුහුණත තියෙන තොරතුරු සැබෑ පරිවර්තනයකට භාජනය කරගන්න පුළුවන්. එහෙනම් ඒ කාරණේට අපි කියනවා මොකද්ද පුතේ? සූචකය කියලා. මෙයන් සිටියමක පර්යන්ත තොරතුරක් විදියට ගන්න පුළුවන්. පැහැදිලි නේද? හොඳයි. දැන් අපි සමස්තයක් විදියට ගත්තොත් පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිටියමක තොරතුරු පිළිබඳව කතා කරනකොට අපි මේ සමස්තයක් වශයෙන් කතා කළ සියලු තොරතුරු එක තැනකට ගමු පොඩි සාරාංශයකට. ඒ අනුව දුවේ පුතේ ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිටියම් පත්‍රයක් ගත්තොත් ඒ සිටියම් පත්‍රයේ තොරතුරු මූලික වශයෙන් අපි කොටස් දෙකකට බෙදනවා. මුහුණත තොරතුරු සහ පර්යන්ත තොරතුරු කියලා. මොනවද? මුහුණත තොරතුරු සහ පර්යන්ත තොරතුරු. මුහුණත තොරතුරු කිව්වේ සිහින් කළු රේඛාවෙන් ඇතුළත තොරතුරු පර්යන්ත තොරතුරු කිව්වේ සිහින් කළු රේඛාවෙන් පිටත තොරතුරු මුහුණත කිව්වේ සිහින් කළු රේඛාවෙන් ඇතුළ පර්යන්ත කිව්වේ සිහින් කළු රේඛාවෙන් පිට පර්යන්ත තොරතුරු නැවත කොටස් දෙකකට බෙදනවා සිහින් කළු රේඛාවයි තද කළු රේඛාවයි අතර ඇතුළත වට තීරුවත් තද කළු රේඛාවෙන් පිට පිටත වට තීරුවත් එනම් පර්යන්ත තොරතුරු කොටස් දෙකයි ඇතුළත වට තීරුව පිටත වට තීරුව පිටත වට තීරුව නැවත කොටස් දෙකකට බෙදනවා පිටත වට තීරුවේ ඉහළ සහ පිටත වට තීරුවේ පහළ කියලා ඔන්න ඔය විදිහට පුතේ සිටීමේ තොරතුරු අපි කොටස් වලට බෙදනවා ඒතර මුහුණතේ තියෙන තොරතුරු අපි වර්ග දෙකකට බෙදුවා භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ සිහින් කළු රේඛාවෙන් ඇතුළත පිහිටි මුහුණත තොරතුරු අපි කොටස් දෙකකට බෙදුවා භෞතික ලක්ෂණ සහ සංස්කෘතික ලක්ෂණ කියලා. සිහින් කළු රේඛාවෙන් පිට තියෙන පර්යන්ත තොරතුරු වල ඇතුළත වට තීරුවේ තියෙන තොරතුරු වර්ග තුනකට බෙදුවා මාර්ගවල ගමනාන්ත අක්ෂාංශ දේශාංශ වටිනාකම් සහ කොටු දැලේ වටිනාකම් කියලා. මාර්ගවල ගමනාන්ත අක්ෂාංශ දේශාංශ වටිනාකම් සහ කොටු දැලේ වටිනාකම් කියලා. ඇතුළත වට තීරුවෙන් පස්සේ අපි පිටත වට තීරුවේ ඉහළ කොටස බෙදුවා වර්ග තුනකට පර්යන්ත තොරතුරු වල පිටත වට තීරුවේ ඉහළ කොටස බෙදනවා කොටස් තුනකට එහෙම නැත්නම් එහි නිරූපණය කරලා තියෙනවා තොරතුරු වර්ග තුනක් මොනවද ඒ තොරතුරු වර්ග තුන එකක් තමයි සිටියම් වර්ගය මැදයට වන්නට තියෙන සිටියමේ නම අවසානට තියෙනවා පත්‍ර අංකය සිටියම් වර්ගය සිටියමේ නම පත්‍ර අංකය ඉන්පසු පුතේ පහළ වට තීරුවේ එහෙම නැත්නම් පිටත වට තීරුවේ පහළ කොටසේ නිරූපණය කරලා තියෙනවා තොරතුරු රැසක් ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලාංඡනය මුද්‍රිත වර්ෂය සංශෝධිත රේඛීය පරිමාණ සටහන දිශා සටහන යාබද සිටියම් විශේෂිත බූලක්ෂණ විශේෂිත පරිපාලන මායිම් සහ සූචකය කියලා විශේෂිත පරිපාලන මායිම් සහ සූචකය කියලා ඔන්න ඔය විදිහට පුතේ ශ්‍රී ලංකා මෙට්‍රික් සිටියමක තොරතුරු පූර්ණ වශයෙන් අපිට කොටස් වලට බෙදන්න පුළුවන් ඔබට මම ඉතාම සාරාංශගතව ඉදිරිපත් කරේ භූගෝල විද්‍යාව හදාරන හැම දරුවෙකුටම සිටියම් විද්‍යාව තුල අපිට ඉතාම අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකා 150,000 මෙට්‍රික් සිටියමක් පරිහරණය කරන විට එය අපි පරිහරණය කරන්නේ කෙසේද ඒ පරිහරණය කරද්දී අපිට ලබා දීලා තියෙන තොරතුරු මොනවද කියන කාරණය මෙන්න මේ තොරතුරු පිළිබඳව ඉතා නිරවුල් පැහැදිලි අවබෝධයක් තිබුණොත් විතරයි අපිට ඒ තුලින් හොඳින් සිටියමක් පරිහරණය කරන්න මින් පස්සේ අපි සාකච්ඡා කරන සිටියම් විවරණයකට යන්න පුළුවන් වෙන්නේ නිවරදි සිටියම් විවරණයකට යන්න නම් පුතේ විභාගෙදී වැඩි ලකුණක් ලබා ගන්න නම් අපි අනිවාර්යෙන්ම මෙන්න මේ මෙට්‍රික් සිටියමේ තොරතුරු පිළිබඳව වඩා නිරවුල් දැනුමක් ලබා ගන්න ඕනි මොකද විභාගෙදී විවිධ ප්‍රශ්න මේ තුලින් අපිට ඉදිරිපත් කරන නිසා ඒ නිසා භූගෝල විද්‍යාව හදාරන දරුවා හොඳින් මෙන්න මේ විෂය කරුණු ග්‍රහණය කරගෙන හොඳට මෙට්‍රික් සිටියමක තොරතුරු ඔබ අධ්‍යයනය කරන්න. මෙය නැවත නැවත අධ්‍යයනය කරමින් මතකයේ රඳව ගන්න. මොකද මේ තොරතුරු කොටස් වලට බෙදනකොට පුතේ කොටස් ගණනාවකට වර්ග කීපයකට බෙදා දක්වන නිසා තරමක් ආදුනිකයට පැටලිලි සහගත බවක් ඇති වෙන්න පුළුවන්. තේරුණා නේද? නමුත් මේක හරියාකාරව තේරුම් ගත්ත ළමයාට දැනෙනවා ඇති මේ තොරතුරු කොච්චර සරලද? ඒ වගේම මේ තොරතුරු සිටියම පරිහරණය කරද්දී මට කොච්චර උදව් වෙනවද කියලා. ඉතින් දුවේ පුතේ මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව අපිට දායාද කරලා තියෙන අපේ හැම අවශ්‍යතාවයකටම අපි මුලින්ම තෝරගන්න අපේ 150,000 මෙට්‍රික් සිටියමේ තොරතුරු පිළිබඳ සාකච්ඡාව මම මෙතකින් අවසන් කරනවා. ඉතින් මේ කරුණ හොඳින් ග්‍රහණය කරගෙන එළඹෙන විභාගෙදී ඔබට ලැබෙන මෙට්‍රික් සිටියම් ප්‍රශ්නයට හොඳින් උත්තර ලියලා හොඳින් පිළිතුරු සපයලා ඉහළ ලකුණක් ලබාගෙන අපේ භූගෝල විද්‍යා විෂයට තවත් අලුත් කෙනෙක් තවත් අලුත් විද්‍යාර්ථියෙක් එකතු වන තැනට ඔබත්පත් වෙන්න ඒ සඳහා ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මම ඔබෙන් සමුගන්නවා සියලු දෙනාටම සුබ දවසක් වේවා.